මේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේම මේ මහා උපාසිකාවක් ඇවිදී බුදුරජාණන් වහන්සේගෙන් මේ සිල් සමාදන් වෙලා ඉන්නකොට භාවනා කරන්නේ කොහොමද කියලා ඇහුවා. මේ වෙලාවේදී බුදුරජාන් වහන්සේ පෙන්වලා දුන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. මේ භාවනාව කරන හැටි. ඒ කියන්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ කවුද කියන එක ගැන හිතන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන ගාථාව තමයි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා. ඒ ගාථාව කීවට අපි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන එක තේරුම් ගන්නවා. ඒ බෝධිසත්ව කාලේ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා හැටියට ඉන්න කාලේ ජරාවට පත් වෙච්ච පුද්ගලයෙක් දැක්කා. ව්‍යාධියට පත් වෙන ලෙඩ හැදුණු පුද්ගලයෙක් දැක්කා. ඊළඟට මරණයට පත් වූ කෙනෙක් මලකඳක් දැක්කා. ඒක දැකීමෙන් ලෝකේ ස්වභාවය තමයි දැක්කේ. මේ ලෝකේ මිනිස්සු විතරක් නෙවෙයි තිරිසන්නු විතරකුත් නෙමෙයි ගස්කොළන් වුණත් ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා. එහෙම පණ ඇති දේවල් පමණක් නෙමෙයි පණ නැති දේවලුත් එහෙම පත් වෙනවා. මේ ගයක් කියන එක වුණත් ඒ ගේ ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා. එතකොට මේ මුළු මහ පොළොවත් ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා. මේ අහසේ පේන සූර්ය, හඳ, තාරකා, ග්‍රහලෝක ඒ හැම දෙයක්ම ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා. ඒක දැකලා කල්පනා කරුවා මේ අපි කවුරුත් ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වුණාක ඒ ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙන ඒවම පස්සේ තමයි ගමන් කරන්නේ. ඒවාට ඇලි ගලි තමයි වාසය කරන්නේ. ඒවටම ඇලි ගලි වාසය කරලා දුකටපත් වෙනවා. මේ ජීවත් වෙන ක්‍රමය වැරදි කියලායි තේරුම් ගත්තේ. ජරාවට, ව්‍යාධියට, මරණයටපත් වෙන පුද්ගලයෝ තව දුරටත් ජරාවට, ව්‍යාධියට, මරණයටපත් වෙන දේවල් පස්සෙම ගමන් කරනවා. එහෙම කල්පනා කරනකොට තමයි මේ ලෞකික වස්තු දේවල් ඔක්කොම අතහැරලා කැලේට ගිහින් භාවනා කරන කෙනෙක් හම්බ වුණා. ඒ වෙලාවේ තමයි කල්පනා වුණේ මේ ලෝකේ සියලු දෙනාම මේ ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙන දේවල් පස්සේ ගමන් කෙරුවට මේ එක පුද්ගලයෙක් ඉන්නවා, ඒක සම්පූර්ණ වෙනස් තාලයකට ජීවත් වෙන. ඒක තමයි හරි ක්‍රමේ. ඒ නිසා මම ඒ පාරේ තමයි යන්න ඕන කියලා තමයි තමන්ගේ භාර්යාවත් අතහැරලා මේ ඉපදිච්ච ළමයෙකුත් අතහැරලා අනාගතයේදී රජ වෙලා මේ මුළු ලෝකෙටම රජ වෙන්න වාසනාව තිබුණා. ඒවා ඔක්කොම අතහැරලා ගිහින් මේ හිත පිරිසුදු කරගන්න, හිතේ තියෙන ආසාවල්, තරහවල්, බයවල්, ශෝකවල් නැති කරගන්න මාර්ගය හොයන්න ඕනේ කියලා තමයි ගියේ. ඉතින් ඒ විදිහේ පුද්ගලයෙක් තමයි මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. බුදු කෙනෙක් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි. ඒ සාමාන්‍ය මිනිස්යෝ කරන දේවල් කරපු පුද්ගලෙක් නෙමෙයි. ඒවා ඔක්කොම අතහැරලා ගිහින් හිත පිරිසිදු කෙරුවා. හිත පිරිසිදු කිරීමෙන් නොනත් පිරිසිදු වුණා. මේ අපි නිතර අහලා තියෙන එකක් තමයි ලෝභ, දෝෂ, මෝහ කියන වචන තුන. සාමාන්‍ය මිනිස්සු මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒ තුනෙන් තමයි ජීවත් වෙන්නේ. අන්න ඒකයි ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒ කෙලෙස්. කෙලෙස් කියන්නේ කිලුතු කියන එක. එතකොට ඒ කිලුතු හිතවිලි වලින් තමයි ජීවත් වෙන්නේ. ඒ කිලුතු හිතවිලි අතෑරලා ගිහින් තමයි බුදු වුනේ. ලෝභ, ద్వේෂ, මෝහ කියන ඒ නරක හිතවිලි අතෑරලා. ලෝභ කියලා කියන්නේ මේ ප්‍රිය දේවල් වලට ආසා කිරීම. අපේ තියෙන වේදනා කියන්නේ වින්දන ජාති තුනක්, සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ කියලා. ඒ සුඛ කියන්නේ ප්‍රිය මනාප වින්දන. ඒ වින්දන වලට තියෙන ආසාව තමයි ලෝභ කියලා කියන්නේ. අපි සාමාන්‍ය සිංහලෙන් ලෝභ කියන්නේ මේ තමන්ගේ දේවල් අනුන්ට දෙන්න කැමති නැතිකම. ඒක නෙමෙයි ලෝභ කියන්නේ. ඒ වැරදි ඒ සිංහල වචනයක්. ලෝභ කියන එකේ තේරුම අර ප්‍රිය වින්දනවලට තියෙන ආසාව. ඒ කියන්නේ ඇහෙන් ලස්සන දේවල් දකින්ද ආසනන්, ඒක ලෝභ. කනට මිහිරි ශබ්ද අහන්න කැමති නම් ඒකත් ලෝභ. නාහිත ප්‍රිය සුවඳ ඒ ස්පර්ශ කරන්න කැමති නම් ඒකත් ලෝභ. දිවට හොඳ රස ස්පර්ශය කරන්න කැමති නම් ඒකත් ලෝභ. ශරීරයට හොඳ ප්‍රිය ස්පර්ශ ලබන්න කැමති නම් ඒකත් ලෝභ. ඒ ලෝභ කියන්නේ සුඛ වේදනා වලට තියෙන ආසාව. දෝෂ කියලා කියන්නේ මේ දුක් වේදනාවට තියෙන අකමැත්ත. ඇහැට කැතට පේන දේවල් වලින් ඒකට අප්‍රිය කරනවා නම් ඒක තමයි දෝෂ. කනට අමිහිරි ශබ්ද වලට අප්‍රිය කරනවා නම් ඒක දෝෂ. නාහිත දැනෙන ගඳ ඒවට අප්‍රිය කරනවා නම් ඒක දෝෂ. දිවට අමිහිරි රස ඔයසාප්‍රිය කරනවා නම් ඒක දෝෂ. ශරීරයට දැනෙන ස්පර්ශ අප්‍රිය කරනවා නම් ඒක දෝෂ. දෝෂ කියන එකේ තේරුම මේක. මෝහ කියන්නේ මොකක්ද? මෝහ කියන්නේ මම මගේ කියන හිතවිල්ලයි මෝහ කියන්නේ. මම ඉන්නවා ලෝකේ තියෙනවා කියලා හිතුවත් මෝහ. එතකොට ලෝභ දෝෂ මෝහ කියන මේ හිතවිලි තමයි දුකට හේතුව. දුකට විතරක් නෙමෙයි අපරාධවලට මිනීමැරුම් හොරකම් කිරීම ඒවා ඔක්කොම කෙරෙන්නේ මේ ලෝභ දෝෂ මෝහ නිසා. මේවා සම්පූර්ණයෙන්ම නැති කෙරුවා බුදුරජාණන් වහන්සේ. බුදුනේ ඒ ක්‍රමයටයි මේවා ඔක්කොම නැති කිරීමෙන් බුදුනේ. අන්න ඒවා නැතිකරන්න තමයි අපි මේ සීල් සමාදන් වෙන්නේ. ඒ සීල් සමාදන් වෙලා අපේ මේ අපිරිසිදු හිතවිලි හිතෙන් අහක් කරන්න ඕනේ. පිරිසිදු හිතවිලි හිතට ගන්න ඕනේ. ඒ පිරිසිදු හිතවිලි කියන්නේ මොකක්ද කියලා ඒක තේරුම් ගන්න නම් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අපිරිසිදු සිතිවිලි නැති කරපු පුද්ගලෙක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට අපේ හිතත් පිරිසුදු වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරනකොට අපේ හිතත් පිරිසුදු වෙනවා. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමක් තියෙනවා නම් ඒක තමයි ධර්මය කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ හොයාගත්ත සත්‍ය ඒකම තමයි උගන්වන්නේ. ඒක තමයි ධර්මය. එතකොට ධර්මය ගැන අපි හිතන කොටත් අපේ හිත පිරිසුදු වෙනවා. සංඝ කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන පුරුදු කරන ඒ පිළිවෙලට ජීවත් වෙන්න උත්සාහ කරන පුද්ගලෝ පිරිසකට තමයි සංඝ කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ පුද්ගලයෝ අතරේ දියුණු පුද්ගලයෝ ඉන්නවා නොදියුණු පුද්ගලයෝ ඉන්නවා. ඒ දියුණු පුද්ගලයෝ තමයි රහතන් වහන්සේලා කියන්නේ. ඒ අතරම ඉන්නවා සෝවාන්, සක්දාගාමි, අනාගාමි, අරිහත් කියන පුද්ගලෝ හතර දෙනෙක්. ඊට පල්ලෙහා පුද්ගලයෝත් ඉන්නවා. සෝවාන් වුණත් නැති පුද්ගලයෝත් ඉන්නවා. නමුත් ඒ හැම පුද්ගලයෙක්ම දවසෙන් දවස දියුණු වේගන යන පුද්ගලෝ. ඒ නිසායි මහා සංඝ රත්නය ගැන හිතනකොට අපි මේ මහා සංඝ රත්නයේ තියෙන මේ ඉන්න ඒ පුද්ගලයන්ගේ වැරදි තියෙනවා නම් ඒකට අපි දොස් කියන එක වැරදි. අපි මේ සංඝයා ගැන හිතනකොට අපි නිතර හිතන්න ඕනේ මේ දැන් අපි දැකලා තියෙනවානේ මේ රටේ තියෙනවා කි මේ එස්කලේටර් කියලා. එස්කලේටර් කියන්නේ පඩිපෙළක්. ඒ පඩිපෙළේ මේ පඩි උඩට යනවා. ඒක පඩිපෙළක හිටගත්තොත් මොහොතෙන් මොහොත මේක උඩට යනවා. අන්න ඒ වාගේ තමයි මේ මහා සංඝ රත්නය. පල්ලහම පඩිපෙළේ හිටියත් උඩට යමින් තමයි පවතින්නේ. ඒ නිසා උඩ මුදුනේම ඉන්න පුද්ගලයාත් පල්ලෙහා ඉන්න පුද්ගලයාත් එකම වාග්. ඒ මොකද පල්ලෙහා ඉන්න පුද්ගලයාත් ටික වෙලාවකින් මුදුනට යනවා. ඒ වාගේ ඒ නිසා තමයි මේ දානයක් දෙනකොට මහා සංඝරත්නයට හිතන්න හොඳ නැහැ. මේ ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක්, මේ ඉන්නේ පෘථග්ජනේ, මේ ඉන්නේ සෝවාන් පුද්ගලෙක්. ඒව ගැන හිත හිතා දන් දෙන්න ගියොත් තමන්ගේ හිත කිලුතු වෙනවා. එහෙම නෙමෙයි. මේ පල්ලහම පඩියේ හිටියත් එයත් ටිකෙන් ටික ඉහළට යන කෙනෙක්. අන්න ඒ ධර්මයේ අනුගමනය කරන කෙනෙක්. ධර්මයේ අනුගමනය කරනවා නම් ඒ පුද්ගලයා ඉහළටයි යන්නේ, පල්ලහට නෙමෙයි. ඒ නිසා ඒ පුද්ගලයාට දොස් කියවට හරියන්නේ නැහැ. ඒක හරියට අපි මේ පොඩි ළමේ, ඒ ළමයාට ඇවිදින්න බෑ, දනගාගෙන යන්නේ. ඉතින් අපි අම්මා මොකද්ද කරන්නේ? කෝටුවක් අරගෙන ගහන්න පටන් ගන්නවද නැගිටපන් කියලා? එහෙම නෙමෙයි. ඒ අම්මා ඒ පොඩි ළමයාට කලකනකොට ටිකෙන් ටික ලොකු වෙලා ඇවිදින්න පටන් ගන්නවා. ඊළඟට උඩ පායින්නත් පුළුවන්, රේස් දුවන්නත් පුළුවන්. ඒ පුළුවන් තරම් ඒ දියුණු වෙලා යනවා. අන්න ඒ වාගේ තමයි මේ මහා සංඝරත්නයේ කියනකොට ඒ පුද්ගලයා ඉන්න තැන ගැන නෙමෙයි කල්පනා කරන්න ඕනේ. මේ පුද්ගලයා කොහාටද යන්නේ? ටිකෙන් ටික දියුණු වෙලා ගිහින්. ඒ වාගේ තමයි මමත්. දැන් මමත් දුර්වලකම් තියෙන පුද්ගලෙක්. ඒක තමන් ඉස්සෙල්ලා තේරුම් ගන්න. තමන් ගැන කල්පනා කරන සම්මුත් දුර්වල පුද්ගලයෙක්. ඉතින් අනිත් දුර්වල පුද්ගලයින්ට දොස් කියවට හරියන්නේ නැහැ නේ, තමන් දුර්වල නම්. නමුත් මේක කල්පනා කරන්න ඕනේ, මේ දුර්වල පුද්ගලයෙක් මහා සංඝරත්නයේ ඉන්නවා නම් එයත් මං වාගේ පුද්ගලයෙක්. එතකොට මං වාගේ පුද්ගලයෙක් නම් එයාටත් පුළුවන් නම් ඔය උඩට මුදුනටම යන්න, මටත් පුළුවන් නේ මුදුනට යන්න. එනවා මමත් මේ වගේ පුද්ගලෙක් හැටියට භාවනා කරන්න පටන් ගත්තාම මටත් පුළුවන් අර වගේම ඉහළ තත්ත්වයට යන්න කියලා හිත ධෛර්යමත් කරගන්න පුළුවන් අවස්ථා. දුර්වල පුද්ගලෙක් ඉන්නවා නම් මහා සංඝරත්නයේ තමන් ගැන හිතලා තමන්ද ධෛර්යය ඇති කරගන්න ඕනේ. මේ පුද්ගලයාටත් පුළුවන් නම් මුදුනට යන්න, මටත් පුළුවන් මුදුනට යන්න. අන්න ඒ වාගේ එහෙම හිතලා අපි දියුණු වෙන. අර දුර්වල පුද්ගලයාගේ දොස් කියලා ඒ පුද්ගලයාට මේ දොස් කීමෙන් තමන්ගේ හිතත් නරක කරගෙන තමන් දුර්වල වෙන්න පටන් ගන්නවා එතකොට. ඉතින් ඒ නිසා අපි නිතරම මහා සාගර රත්නය ගැන හිතනකොටත් අපි හිතන්න ඕනේ මේ පිරිසුදු වෙන්න පුළුවන් පුද්ගලෝ මේ. ඒ නිසා මටත් පුළුවන් කියලා තමන්ගේ හිත ධෛර්යමත් කරගන්න. මහා සංඝ රත්නය දිහා බලලා තමයි සබන්ගේ හිත ධෛර්යමත් කරගෙන තමනුත් ඒ පාරෙම ගමන් කරන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා තමයි බුද්ධ ධම්ම සංඝ ඒ ත්‍රිවිධ රත්නය. අපි රත්නය කියලා කියන්නේ මණික් කියන එක. ඒ මොකද මණික් කියන ඒවා බොහොම වටිනා දේවල් හැටියට මිනිස්සු සල්ලි විශාල ගණන් දීලා මණික් ගන්නවා. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය බොහොම වටිනා රත්නයක්. යම් කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධාපුතු රතනං බුද්ධ සමන්නාති, ධම්ම සමන්නාති, සංඝ සමන්නාති. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන වටිනා මණික් කොච්චර තිබුණත් බුද්ධ තියෙන මණික විතර වටිනාකමක් නැහැ. ධම්ම කියන මණික විතර වටිනාකමක් නැහැ. සංඝ කියන මණික විතර වටිනාකමක් නැහැ. ඒකයි කියන්නේ. ඒ මොකද? බුද්ධ කියන්නේ ඔය ගලක් නෙමෙයි. බුද්ධ කියන්නේ මේ හිතේ තත්වය, හිත දියුණු කරලා තියෙන තත්වය. ධම්ම කියන්නේ ඒ දියුණු කරන ක්‍රමය කොහොමද කියලා මේ තේරුම් කිරීම. සංඝ කියලා කියන්නේ ඒ දියුණු කරන ක්‍රමයේ අනුව ගමන් කරන පුද්ගලයෝ පිරිස. අන්න ඒ විදිහට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ගැන අපි සිහි කරනකොට අපේ හිත පිරිසුදු වෙනවා. ධෛර්යමත් වෙනවා. අන්න ඒ විදිහට අපි හිතලා අපේ මුළු දවසේම බුද්ධ ධම්ම සංඝ කියන ඒ ත්‍රිවිධ රත්නය ගැන හිත හිතා හිටියොත් අපේ හිත පිරිසුදු වෙනවා. ඒ හිතීමෙන්ම හිත පිරිසිදු වෙනවා. අන්න ඒකයි නියම භාවනාව. භාවනාව කියන්නේ නිකාම මේ හුස්ම දිහා බලාගෙන ඉඳලා එහෙම එකෙන් නිින්ද යන එක නෙමෙයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ නිතර සිහියෙන් ඉඳගෙන හිත පිරිසිදු කිරීම. ඒකයි භාවනාව කියන්නේ. අපේ හිත කියන එක මේ අපි තේරුම් ගන්න ඕන මේ අපි කරන දෙයක් නෙමෙයි. අපි හිතාගෙන ඉන්නේ අපි හිතනවා කියන්නේ අපි කරන දෙයක් කියලා. අපි කරන දෙයක් නෙමෙයි. අපේ හිතට එන හිතවිලි ඉබේටම අපි දන්නේම නැතුව එනවා. අපි සිහියෙන් යමක් කරනකොට අපි හිතමු අපි ලියුමක් කියන පටන් ගන්නවා. මේ ලියුම ලියනකොට අපේ හිතලා තමයි ලියන්නේ. ඒ වගේම අපි කතා කරනවා නම් අපි හිතලා කතා කරනවා. එහෙම නැත්නම් අපි වෙන මොනවා හරි වැඩක් කරනවා නම් අතින් පයින් කරන වැඩක් එතනත් අපි හිතලා කරන්නේ. නමුත් නිකන් ඉන්නකොට අපි දන්නේම නැතුව හිත යනවා එක එක දිහාවල. ඒ දන්නේම නැතුව කියන එක තමයි අවිද්‍යාව කියන්නේ. නොදැනුවත්වම වැඩ කිරීම තමයි අපි වැඩියෙන්ම කරන්නේ. ඉඳලා හිටලා තමයි හිතලා වැඩ කරන්නේ. දැන් ඔය කාර් එලවන්න මේ පුරුදු වෙනාම කාර් එක එලවන්නේ හිතලා නෙමෙයි නිකම්ම ඉබේටම තමයි කාර් එක යන්නේ. වෙන මේව කතා කර කර කාර් එක එලවන්න පුළුවන් නේ. ඒ කියන්නේ අර ඉබේට සිද්ධ වීමෙන් තමයි හුඟක් දේවල් අපි කරන්නේ. ඒ වගේම අපි ඒ කරන දේවල් ඉබේට කෙරෙන්නේ පුරුදු අනුව. අපි පුරුදු වෙලා තියෙනවා නම් නිතර තරහ ගන්න පුරුදු වෙලා තියෙනවා නම් අපි නිතර තරහ ගන්නවා මේකටම තරහ ගන්නවා. ඉතින් හිත නරක හිතවිලි තමයි තියෙන්නේ හිතේ. ඒ නිසා අපිට මේ හොඳ හිතවිලි ඇති කරගන්න ඒකත් පුරුදු කරන්න පුළුවන්. පුරුදු වෙන්නේ කොහොමද? නැවත නැවත ඒක කරනකොට තමයි ඒක පුරුද්දක් වෙන්නේ. ඒකයි දැන් අපි මේ ටයිප් ගහන්න පුරුදු වෙනවා නම් ඒක නැවත නැවත කරනකොට තමයි ඒක පුරුදු වෙලා එන්නේ. එහෙම නැත්නම් සංගීත භාණ්ඩයක් මේ ඒ සංගීත ගහන්න පුරුදු වෙනවා නම් ඒකත් නැවත නැවත කිරීමෙන් තමයි පුරුදු වෙලා එන්නේ. හැම දෙයක්ම නැවත නැවත කිරීමෙන් තමයි ඒක පුරුද්දක් වෙන්නේ. ඒ නිසා ඒ හොඳ පුරුද්දක් ඇති කරගන්න නම් නැවත නැවත හොඳ හිතවිලි හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒකයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ නැවත නැවත කිරීමෙන් ඒක පුරුද්දක් කරගන්න. හොඳ හිතවිලි හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නරක හිතවිලි හිතන්න පුරුදු වෙලා තියෙනවා නම් පොඩි කාලේ ඉඳලා ඒක නැති කරන්න නම් හොඳ හිතවිලි හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒ හොඳ හිතවිලි හිතන්න පුරුදු වීම තමයි භාවනාව කියන්නේ. ඒ නිසා අපි අද භාවනා කරනවා කියන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට විශේෂයෙන්ම අපි හිතන සුදුසු කාරණා පහක් තියෙනවා. ඒ කාරණා පහ තමයි මේ විරාගය කියලා කියන්නේ රාගේ නැතිකම. ඒ කියන්නේ ආසාවල් නැතිකම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් මේ පිරිනුවම් නෙමෙයි මේ නයිස් ක්‍රාම්‍ය හැම දෙයක්ම අතහැරලා ගියා. ඒ හැම දෙයක්ම අතහැරලා යෑම තමයි විරාගය. විරාගය කියන්නේ රාගේ නැති ඔක්කොම අතහැරලා යෑම තමයි විරාගය. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට අපි ඒ විරාගය ගැන හිතනවා. ඒ අතහැරලා යෑමෙන් මෛත්‍රිය ඇති වෙනවා. දැන් අපිට මෛත්‍රී කරන්න බැරුව තියෙන්නේ මොකද්ද? රාගය දියුණු වෙන නිසා. එක එක දේවල් අතහැරලා යන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ භාර්යාවත් අතහැරලා ළමයාත් අතහැරලා දෙමාපියොත් අතහැරලා මේ රජකමත් අතහැරලා ඒ ඔක්කොම අතහැරලා ගියේ නැත්තම් සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා කියන්න බැරුව යනවා. දැන් ඔය සමහර අය යුද්ධවලට යන්නේ, යුද්ධ කියන්නේ අපේ රට මේ බේරගන අනිත් අය ඔක මරලා දාමු කියලා නේ යන්නේ යුද්ධට. එතකොට අපේ රට කියලා ඒක අල්ල ගැනීම නිසා අනිත් රටවල් වල ඉන්න අය මරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ එතන රාගය නිසා මෛත්‍රිය කරගන්න බැරුව යනවා. මේ විරාගය කියන එක ඔක්කොම අතහැරපුවාම තමයි සියලු සත්‍යෝ නිදුක් වෙත්වා කියන කතාව. ඒ කියන්නේ මෛත්‍රියෙන් රාගය නැති කරනවා. මෛත්‍රිය දිනු වීමෙන් රාගය නැති වෙනවා. ඒ රාගය කියන එකට විරුද්ධ එක තමයි මෛත්‍රිය. එතකොට ඒ මෛත්‍රිය දිනු කරනවා, රාගය නැති කරනවා. ඒකයි විරාගය කියන්නේ, රාගය නැති කිරීම. ඒ රාගය නැති කරලා මෛත්‍රිය දිනු වෙනවා. එතකොට ඒ මෛත්‍රියේ දිනු අවස්ථාව තමයි කරුණාව කියලා කියන්නේ. ඒ කරුණාව කියන්නේ අනිත් සත්වයෝ තමන් වාගේම දුකට කැමති නැහැ, සැපට කැමතියි. ඒ නිසා තමන් කාටවත් හිංසා පීඩා කරන්නේ නැහැ, කාටවත් හොඳට සලකනවා. තමන් අනුන් කියන ભેදේ නැති කරනවා. ඒ තමන් අනුන් කියන ભેදේ නැති කිරීමෙන් තමයි මේ මවක් තමන්ගේ දරුවා කෙරෙහි තියෙන කරුණාව. ඒකයි ඒ පෙන්නන්නේ තමන් අනුන් කියන ભેදේ නැති කිරීම. ඒ තමන් අනුන් කියන ભેදේ නැති වුනහම දුක් කරදර ඔක්කොම නැතු වෙනවා. ඒ මොකද? දුක් කරදර කියන හැම දෙයක්ම තමන් ගැන හිතීමක්. මට මේක නැහැ, මට අරක නැහැ, මට මෙහෙම වුණා. ඒ වාගේ තමන්ද වෙච්ච දේවල් ගැන හිතන එක තමයි දුක කියන්නේ. තමන් අනුන් කියන ભેදේ නැති වුනාම මම කියලා හිතන්නේ නැහැ. සියලු සත්‍යෝ අපි කියන එකයි. මම අනුන් කියලා හිතන්නේ නැහැ. අපි කියපුවන් සියලු සත්‍යෝ. එහෙම අපි කියලා හිතීමෙන් ඒක හරියට මේ පවුලක අම්මා තාත්තා මුළු පවුලම ගැන හිතනවා වගේ. තමන් අනුන් කියලා ભેදයක් නැතුව අපි අන්නේ ඒ විදිහේ හිතනකොට දුක් නැතු වෙනවා. ඒ මොකද මම කියන හිතවිල්ල නැතිවීම නිසා. මම මගේ කියන හිතවිල්ල නැතිවීමෙන් දුක් නැතු වෙනවා. ඒ දුක් නැතිවීමට තමයි කියන්නේ මොදිතාව කියලා. මොදිතා කියලා කියන්නේ හිතේ සතුට. ඒ හිතේ සතුට කියන එක මොකක් හරි ලැබුණාම තියෙන සතුට જાතේ සතුටක් නෙමෙයි. ඒක ආත්මార్థකාමි සතුටක්. මොනවා හරි ලැබුණාම සතුට වෙනවා නම් ඒක ආත්මార్థකාමි. දැන් මෙතන මේ සතුට හරියට කාට හරි උදව් කරපුවාම ඒ පුද්ගලයා සතුට වෙනවා නම් ඒ උදව් කරපු තැනැත්තා සතුටක් එනකොටම මේ උදව් කරන තැනැත්තත් සතුට වෙනවා නම් ඒක මුදිතා. ඒ අනුන්ට උදව් කිරීමෙන් ඇති වෙන සතුට. ඒක පරාර්ථකාමි සතුට. ආත්මార్థකාමි සතුටක් නෙමෙයි. එතනේ මුදිතාව කියන්නේ පරාර්ථකාමි සතුට. ඒ සතුට මේ හිත ඇවිස්සීමක් නෙමෙයි. තමන්ට මොනවහරි හම්බුනාම තමයි බොහොම හිත ඇවිස්සීලා සතුට වෙන්නේ. නමුත් මේ විදිහ අනුණ්ඩ උදව් කරලා ඇති වෙන සතුට හිතේ සාන්ත ස්වභාවයක් තියෙනවා. ඒ සාන්ත ස්වභාවය තියෙනකොට ඒ හිතේ සතුට හිත ඇතුළට යොමු වෙලා තියෙනවා. පිටට නෙමෙයි යොමු වෙන්නේ. ලාභ අලාභ ආයස යස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන ලෝකයේ ඇති වෙන පිට තියෙන ස්වභාවය වලට හිත කම්පා වෙන්නේ නැහැ. තමන්ගේ හිතේ සතුට වෙලා තියෙන්නේ හිතේ තියෙන පිරිසිදුකමෙන්. ඒ නිසා මේ සැප හොයාගෙන යන්නේ පිට. තමන්ගේ ඇතුළෙම සතුට තියෙනවා. අන්න ඒ විදිහ සතුටකට තමයි උපේක්ෂාව කියලා කියන්නේ. එතකොට මෛත්‍රී කරුණාව මුදිතාව උපේක්ෂාව තමයි බුදුරජාණන් වහන්සේගේ හිතවිල්ල තියෙන්නේ. ආන්නේ බුදුරජාණන් වහන්සේගේ හිතවිල්ල දිහායි අපි බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරය දිහා නෙමෙයි බලන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ තියෙන්නේ ශරීරය නෙමෙයි හිතේ. අන්න ඒ බුදුරජාණන් වහන්සේගේ හිතවිල්ල ගැන කල්පනා කරනකොට තමන්ගේ හිතත් පිරිසිදු වෙනවා. ඒ කල්පනා කරන තැනත්තාගේ හිත පිරිසිදු වෙනවා. ඒව ගැන තමයි හිතවිල්ල. බුද්ධානුස්සති කියන එකේ තේරුම ඒ බුදුරජාණන් වහන්සේගේ හිතේ තියෙන තත්වය ගැන හිතීම. නිකම්ම මේ ඉදිපිසෝ ගාථාව කීවට මදි. ඒ හිතවිල්ල හිතන්න ඕනේ. එතකොට ඒ විදිහේ හිතවිල්ල හිතනකොට ධර්මය කියන්නේ මොකද්ද? ධර්මය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. ඔය විරාගය, මෛත්‍රිය, කරුණාව මුදිතාව උපේක්ෂාව ඒකම තමයි ධර්මය කියන්නේ. එතකොට සංඝය කියන්නේ මොකද්ද? ඒ සංඝ රත්නය කියන්නේ යම් කිසි පුද්ගලෙක් මේවාම මේ විරාගය, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව දියුණු කරනවා නම් යම් කිසි පුද්ගලෙක් ඒ පුද්ගලයාත් සංඝ කියන පිරිසට එක්කව වෙනවා. එතනත් තියෙන්නේ ඒකමයි. විරාගය, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂා. එම්බියේ උපේක්ෂාව දියුණු වීමෙන්ම තමයි ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මේ හැම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ ඇති වෙනව නැතු වෙනව. මේ ලෝකේ සියලු දෙයක්ම ඇති වෙනවා නැතු වෙනවා. අනිච්ඡාවත සංඛාරා උප්පාද වාය ධම්මිනෝ කියන්නේ ඒකයි. උප්පාද වාය කියන්නේ ඇතිවීමයි නැතිවීමයි. එතකොට මේ ලෝකේ හැම දෙයක්ම ඇතිවීම නැතිවීම තමයි. එතකොට ඒ ඇති වෙන නැති වෙන දේවල් වලට ආසාවන් වඩ පටන් ගත්තොත් ඒකට ඇලෙන්න පටන් ගත්තොත් දුක තමයි ඇති වෙන්නේ. ඒ අනිත්‍ය වූ දේවල් වලට ඇල්බෙන් තමයි දුක ඇති වෙන්නේ. ඒ නිසා ඒව අතාරින්න ඕන. ඒ අතාරීමෙන් මේවා මගේ නෙවෙයි කියලා ඒව අතාරින්න ඕන. ඒ හැම දෙයක්ම මගේ නෙමෙයි කියලා අතහැරපුවාම මම කියන හැඟීමක් නැතුව යනවා. ඒ මොකද මම කියන්නේ මගේ කියලා අල්ලාගත්තු දේවල් වලට. මේ ශරීරය මගේ කියලා අල්ලාගත්තා නම් මේ ශරීරය මම වෙනවා. දැන් අද උගත් දෙනෙක් අපේ ලෝකේ සාමාන්‍ය මේ මිනිස්සු මේ ශරීරයට තමයි මම කියන්නේ. මගේ පින්තූරයක් ගන්න ඕන කියලා ගියොත් මොකේ පින්තූරද ගන්න? ශරීරේ පින්තූරෙනේ ගන්න. දැන් මේ තියෙනනේ ඩෙන්ටිටි කාඩ් කියලා, ඒකෙත් ගන්න තමයි මේ ශරීරේ පින්තූරෙන් ගන්න. ඒ ශරීරේ මම වෙලා තියෙන්නේ. මොකද මගේ කියලා අල්ලගෙන ඉන්නේ ශරීරේ. එතකොට මේ ශරීරයේම ක්‍රියාකාරීත්වයකට තමයි මම මේ හිත කියලා කියන්නේ. හිත කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. මේ ශරීරයේම තියෙන ක්‍රියාකාරීත්වය. නොඑක් නොඑක් ක්‍රියාකාරීත්ව තියෙනවා මේ ශරීරය අපි දන්නේම නැතුව කෙරෙනේ වුණා. ඒක තමයි හුස්ම ගන්න එක. හුස්ම ගන්න එකත් අපි දන්නේම නැතුව කරන එක. ඒක නවත්තන්න බෑ. ඒ වගේම තමයි හෘද වස්තුව මේ වැඩ කරන්න පටන් ගත්තහම ඒකත් මැරෙනකොට තමයි නවතින්නේ. නිින්ද ගියත් හෘද වස්තුවත් වැඩ කරනවා, හුස්ම ගැනීමත් වැඩ කරනවා. ඒ වගේම තමයි මේ ශරීර ඇතුලේ තියෙන හැම අවයවයක් ක්‍රියාත්මක වෙමින් තමයි පවතින්නේ. ඒ ක්‍රියාත්මක වෙන එක නැවතුනොත් මැරිලා. ඉතින් මේව ඔක්කොම මේ අපි කරන දේවල් නෙමෙයි. අපි දන්නේ නැතුව කරන දේවල්. මේ හිත කියන එකත් ඒ වගේම ඉබේටම කරන දෙයක්. දැන් අපිට තරහ ගියොත් අපි කරන දෙයක් නෙමෙයි තරහ යනවා කියන්නේ. ඒක ඉබේටම කෙරෙන දෙයක්. අපට ආසාවක් ආවොත් ඒකත් ඉබේටම කෙරෙන දෙයක්. අපි කරන දෙයක් නෙමෙයි. බයක් ආවොත් ඒකත් ඉබේටම කෙරෙන දෙයක්. අපි කරන දෙයක් නෙමෙයි බය කියන්නේ. ඉතින් ඒ නිසා අපිට ආසාවක් ආවොත් මම තමයි මේ ආසා කරන්නේ මගේ තමයි මේ ආසාව කිව්වොත් ඒක වැරදි. තරහ ගියාම මම තමයි තරහ ගත්තේ මම මගේ තමයි මේ තරහ කිව්වොත් ඒක වැරදි. නමුත් අපි හිතාගෙන ඉන්නේ අපි තමයි මේවා මේ කරන්නේ කියලා. අන්න එතනයි තියෙන වැරද්ද. ඉතින් අපිට මේ හරි පිළිවෙලට හිත පිරිසු වෙන්න පටන් ගත්තාම මේවා තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙන්න පටන් ගත්තාම තමයි අපි පුළුවන් මේක නවත්තන්න. මේක නොදැනුවත්ව කෙරෙන දේ නවත්වන ක්‍රමය තමයි දැනුවත් වීම. නොදැනුවත්ව කෙරෙන දේ නවතින්ද නම් දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් වීමෙන් තමයි නොදැනුවත්ව කෙරෙන දේ නවත්වන්නේ. ඒ නිසා අපිට දැනුවත් වෙන්න නම් මේ කෙරෙන දේවල් දිහා බලන්න ඕන. නිතර ඒ කෙරෙන දේවල් දිහා බලන්න ඕන. තරහ එනකොට ඒ තරහ එන හැටි දිහා බලන්න ඕන. කොහොමද මේ තරහ ආවේ? ආසාවක් එනකොට ඒ ආසාව එන දිහා බලන්න ඕන. බයක් එනකොට ඒ බය කියන එක කොහොමද එන්නේ? ආන්න ඒ විදිහේ බැලීමට තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතිපට්ඨාන කියන්නේ සති උපට්ඨාන. උප කියන්නේ ඇතුළ, ඨාන කියන්නේ තියනවා කියන එක. සිහිය ඇතුලේ තියෙනවා නැත්නම් සිහිය ඇතුලේ පවත්වා ගන්නවා. මොකද ඇතුලේනේ මේ වෙන්නේ. තරහ යනවා කියන එකත් ඇතුලේ වෙන දෙයක්, බය වෙනවා කියන එකත් ඇතුලේ වෙන දෙයක්, ආශාවක් එනවා කියන එකත් ඇතුලේ වෙන දෙයක්. ඒක දිහායි බලන්න ඕනේ. ඒ ඇතුලේ වෙනවා කියන්නේ මොකක් ඇතුලේද වෙන්නේ? ඒ වෙන්නේ ශරීරයේ ඇතුලේ. ඒ ශරීරයේ ඇතුලේ තමයි මේ ආශාව එන්නේ, අකමැත්ත එන්නේ, බය එන්නේ, ශෝකය එන්නේ. ඒ හැම දෙයක්ම මෙන්න මේ ශරීරයේ ඇතුලේ. ඒ නිසා ශරීරයේ දිහායි බලන්න ඕනේ. මට ආශාවක් එනකොට ශරීරයට මොකද උනේ? තරහක් එනකොට ශරීරයට මොකද උනේ? බයක් එනකොට ශරීරයට මොකද උනේ? අන්න ඒකට තමයි කායානුපස්සනාව කියන එක තේරුම. ශරීරය දිහා බැලීමයි කායානුපස්සනාව කියන්නේ. කායදී ශරීරෙට පස්සනා කියන්නේ බලනවා. කාය දිහා බලනවා. ඊළඟට මේ ශරීරයට දැනුනේ මොකද්ද? පහසුවක් දැනුණාද? අපහසුවක් දැනුණාද? ඒ දැනෙන දේ දිහා බැලීම තමයි වේදනානුපස්සනාව කියන්නේ. මට තරහ එනකොට පහසුවක් දැනුණාද අපහසුවක් දැනුණාද? ආසාවක් එනකොට පහසුවක් දැනුණාද අපහසුවක් දැනුණාද? ඒක තමයි වේදනානුපස්සනාව කියන්නේ. ඒ විදිහේ බැලීමෙන් තමයි මේව නවත්වන්න පුළුවන්. එතකොට චිත්තානුපස්සනාව කියන්නේ මොකේද? හිත කියලා එකක් චිත්ත කියලා හිත කියලා එකක් නෙමෙයි මෙතන චිත්ත කියලා කියවේ ආසාවනම් නැත් තරහක් ආවනම් බයක් ආවනම් ශෝකයක් ආවනම් ඒ ඒකට තමයි චිත්ත කියන්නේ. එතකොට මොකද්ද මේ මට දැනුනේ ආසාවක් දැන් ඇති වුනේ බයක් ඇති වුනේ ශෝකයක් ඇති වුනේ ඒක දිහා බැලීම තමයි චිත්තානුපස්සනාව. ඊළඟට ධම්මානුපස්සනාව කියනවා. මොකද ධම්මානුපස්සනාව කියන්නේ? එතන ධම්ම කිව්වේ මේ බුද්ධ ධර්මයට නෙමෙයි. ධර්ම කියන වචනේ මේ අකුසල ධර්ම කියනවා, කුසල ධර්ම කියනවා. ඔක්කොම බුද්ධ ධර්ම නෙමෙයි. ධර්ම කියන්නේ හිතේ ඇතවෙච්ච අදහස. ඒ අදහස අනුව තමයි මට තරහ එන්නේ, ආසාවක් එන්නේ, බයක් එන්නේ, ශෝකයක් එන්නේ. ඒ හිතේ ඇතිවෙච්ච අදහස. ඒ අදහස දිහා බැලීම තමයි ධම්මානුපස්සනාව. එතකොට ඔය සතර සතිපට්ඨානය කියන්නේ ඒකයි. ඒ එතන ඒවා දිහා බලනකොට තමයි ඒ ආසාව අකමැත්ත කියන ඒවා නැතු යන්නේ. ඒ මොකද අසිහියෙන් වෙන දේ දිහා සිහියෙන් බලන. අසිහියෙන් වෙන දේ දිහා සිහියෙන් බලාපුවාම ඒක නැතු යනවා. මොකද අසිහියෙන් වෙන දේ සිහියෙන් වෙන්නේ නැහැ. සිහියෙන් බලාගෙන ඉන්නකොට අර්ථ කෙරෙන්නේ නැතු වෙනවා. ඒක මේක විශේෂ මේ කාරණා. ඒකයි මේ සතිපට්ඨාන කියන්නේ. ඔය සතිපට්ඨාන කියන එක නිකම්ම අර වචන කිව්වලා කිවට හරියන්නේ නැහැ. ඉස්සර උගත් දෙනෙක් ඔය සතිපට්ඨාන භාවනාව කරනවා කියලා මොකද්ද කරුවේ? සතිපට්ඨාන සූත්‍රය කටපාඩම් කරගෙන ඒක කියන්න පටන් ගත්තා. ඔය පෞ කාලයේදී තමයි දැන් සතිපට්ඨාන කියලා වෙන දේවල් කරන්නේ. නමුත් කවුරුවත් හරියට මේ සතිපට්ඨානය කියන්නේ මොකද්ද කියලාද දන්නේ නැතුවයි කරන්නේ. කවුරු හරි ගුරුවරයෙක් කියපුවම මේ ගුරුවරයා කියන එක තමයි කරන්නේ. එහෙම නෙමෙයි, මේවා තේරුම් ගන්න තමන් කරන්න ඕනේ. ඒ තේරුම් අරගෙන මොනවද මේ කරන්නේ කියන එක හරියට අවබෝධ කරගෙන කෙරුවොත් තමයි ඒකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. නිකන් අන්ධ භක්තියෙන් ඉඳගෙන ගුරුවරයෙ කියනව කෙරුවට ඒක භාවනාවක් නෙමෙයි. මේකේ නියම ප්‍රතිඵල ලබන්න නම් සමම් මේ මොකද්ද කරන්නේ කියන එක තේරුම් අරගෙන කරන්න. ඉතින් ඒ වගේ මේ හැම දෙයක්ම අපි වැඩක් කරනකොට ඒක පුරුදු වෙනකොට හරි පීවලට තේරුම් අරගෙන කෙරුවොත් තමයි වැඩේ සාර්ථක වෙන්නේ. ඒ නිසා අපි මේ භාවනාව කියන එක ඉස්සරලාම අපි පටන් ගන්න ඕනේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. ඒ බුදුරජාණන් වහන්සේ කියනකොට අපි විරාගය, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ඒවා දියුණු වීමෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වෙනවා. ඒ ත්‍රිලක්ෂණය හරි පිළිවෙලට අවබෝධ වීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් මීට වඩා මම කියන්න අවශ්‍ය නැහැ. මේ පින්වත්තුන් ආගෙන හිටිය ඒ තේරිච්ච හැටියට ඒක නිතර නිතර වෙන හිත දේවල් වලට හිත එනකොට ආයෙත් මේකටම නැවත හිත යොමු කරන්න. ඒකයි භාවනාව කියන්නේ. ඒක මේ ඉඳගෙන කරන දෙයක් නෙමෙයි. අන්න ඒකත් තේරුම් ගන්න ඕනේ. භාවනාව කියන්නේ ගල් රූපයක් වගේ ඉඳගෙන ඉන්න එක නෙමෙයි. භාවනාව කියන එක තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ කියලා කියන්නේ ඒකයි. හිතගෙන කරන්නත් පුළුවන්, ඇවිදමින් කරන්නත් පුළුවන්, ඉඳගෙන කරන්නත් පුළුවන්, හාන්සි වෙලා කරන්නත් පුළුවන්. නමුත් හාන්සි වෙලා භාවනා කිරීම වැඩිවෙට යන්න හොඳ නැහැ මේ මුල් කාලේදී. මොකද හාන්සි වෙලා භාවනා කරන්න ගියොත් දන්නේ නැතු නිින්ද යනවා. ඒ නිසා විශේෂයෙන්ම කරන්න තියෙන්නේ ඇවිදමින් කිරීමයි ඉඳගෙන කිරීමයි. ඒ ඉඳගෙන කිරීම වැඩි වෙලාවක් කරන්න හොඳම. වැඩියෙන් කරන්න ඕන ඇවිදීම. පයක් ඇවිද්දොත් පය භාගයක් ඉඳගෙන ඉන්න පුළුවන්. ආයෙත් පයක් ඇවිදිනවා. පය භාගයක් ඉඳගෙන ඉන්නවා. ඒ මොකද ඇවිදීමෙන් ඉඳීම මහන්සියක් දැනෙනකොට ඉඳ ගන්නවා. ඉඳගෙන ඉඳලා ඒක මහන්සියක් දැනෙනකොට ඇවිදිනවා. නමුත් නිතර සිහියෙන් ඉන්නොත් සිහියෙන් මොකද සිහියෙන් ඉන්නවා කියන්නේ? බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති. ඒ කියන්නේ විරාගය, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ත්‍රිලක්ෂණය. ඔන්න ඕවා ටික තමයි බුද්ධානුපස්සනා කියන්නේ. එතකොට මේ බුද්ධානුපස්සනාව හරියට කෙරුවොත් අනිත් ඒවා ඉබේට කෙරෙන්න පටන් ගන්නවා.